Order, please. Katanagaraage nivedana. Andukoma vyasthamanle rasvimak. 2016 November masa 19 weni senisurada purubaga namete. Parliament sabagad beji paithmita niyuta bævin. Ita pæmini sahabawan lesa garu parliament mantriyurun siru denata main karunikawa danmanu kæmattemi. Lipi lekanadiya piliganwima garu sancharaka sangwardhana kritsyani aagime katuyutu amaathyathuma saha idam amaathyathuma.
I present the annual report of the Land Reforms Commission for the year 2013 and 14. I move that this report be referred to the Sectoral Oversight Committee on Agriculture and Lands.
Thank you. Garu Nivasa Ejikri Mamatuma.
Garu Nivasa Ejikri Mamatuma. Katanagatumani Ekdas Namasi Attade Deki Anka Hatadarna Geval Kuli Panate Devani Vaganti Paswani Upavaganti Samaga Kiyevutu Ema Panate Hatristungani Vaganti Yatate Nivasa Ejikri Mamatvarya Visin Sadhana Laduwa 2016 අගෝස්තු මාස 5 වෙනි දින ඇති අංක 1978 ස්ට්‍රෝක් 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරවනු ලැබූ නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනයේ සමාජ සවි බල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ජාත්‍යන්තර සමන්තා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු රංජිත් අලුවැහැරිය මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු ගතනායකතුමනි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2014 සහ 2015 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යාංශ වාර්තා සම්බන්ධයෙන් එම කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙසම් පිළිගැන්වීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. J. A. G. H. Nanakal of 372 A. Mahavat, Pamulugama.
Garu P. Harrison Mattuma.
Garu Katanayaka Thumani, Anuradhapura Lanka Bankwe, Uturumeda Palat Karyale Seve Niyutu, K. N. M. S. Samarasena Mahatmiken Labunu Pesama, Mampiligannam.
Garu Dilip Vedarachi Mattuma, Pesan Tunai. Garu Bimal Ratnayaka Mattuma Prasan Dekai.
Garu Katanagatumani Udugampala Ihala Udugampala Anka 234 Edarana Sthanehi Padinchi BS Chandrasekara Mahatagen Labunu Pessamakda Puwakpitiya Kirivandala 500 Nivas Sankirnaya B 4 Darana Sthanehi Padinchi KA Somasiri Mahatagen Labunu Pessamakda Piligannam.
Garu Ananda Alugyame Mattuma Prasan Dekai.
Garu Katanagatumani, Gampala Wetake Diniya Number 107 Eka Darana Sthanaya Padinchi IG Nihal Ilangaratna Piris Mahatage Labunu Pessamakda Kulapene Tamiligala Sagammane Number 2 Darana Sthanaya Padinchi KARL Dharmaratna Mahatage Labunu Pessamakda Matuma Veta Piliganna.
Garu Ishak Rahman Mattuma.
Honorable Speaker, I present the petition received from Mrs. Velgolla of Bank of Ceylon, Metropolitan Branch, Colombo First.
Garu Mujibur Rahman Mattuma Pesan Thunai.
Garu Katanayakatumani, Dehivala Nadimala Bellantara Para Number 32 Deka E Dharana Sthanaye Padinchi Abubakar Nasrina Mahatmiyagen Labunu Pessamakda Pannipitiya Rukmale Balika Nivasa Para Anka 176 D Dharana Sthanaye Padinchi MMG Mutuarachchi Mahatagen Labunu Pessamakda Dehivala Jayawardhana Mahavate Anka 11 Dharana Sthanaye Padinchi RPR Kandappa Mahatage Labunu Pessamakda Piligannamu.
Garu Rohini Kumari Vijayaratna Mathiniya.
Garu Kathanayakathumani Maravila Horagolda Mallika Nivasayana Sthanaye MZF Fasna Mahatage Labunu Pessamakda Piligannamu.
Garu Eshan Vitanage Mathuma. Mem Pessam Mahajana Pessam Pirimada කාර්ක සභාවට යොමු කරනු ඇත. ඊළඟට ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කාර බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු සභානායකතුමා.
ප්‍රාථමික ශක්තිය.
ගරු බිමල් රත්නායක මැතිතුමා.
Sorry. 2 weeks time.
2 weeks, yeah, sure. Yes. ගරු බිමල් රත්නායක මැතිතුමා අග්‍රාමාත්‍යමා.
මම අහනවා ගරු කථානායක.
හරි.
ගරු කතානායකතුමනි, පිළිතුර අයන්න කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචිව තිබූ සමාජයේ ගිණුම් සංඛ්‍යාව 2013 113,570යි, 2014 110,831යි, 2015 110,477යි. එවගේම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළට අලුතින් ලියාපදිංචි වූ සමාජයේ ගිණුම් සංඛ්‍යාව 2013 38,999යි, 2014 37,410යි, 2015 39,049යි. ආයන්න මේ අයුරින් වර්ගීකරණය කරනු නොලැබේ. ඇයන්න අදාළ නොවේ.
ගරු ශාන්ති ශ්‍රීස්කන්ධරාජා මැතිනිය, අධ්‍යාපන අමාත්‍යාංශ ඇසීමට. ගරු විමලවිරි දිසානායක මැතිතුමා, අග්‍රාමාත්‍ය තුමා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ඇසීමට නැහැ. ගරු සුනිල් හඳුනිගැනීම් මැතිතුමා, නීතිය හා සාමයේ දක්ෂිණ සංවර්ධන මැතිතුමා ඇසීමට. ගරු වෛද්‍ය නලින් ජයතිස්ස මැතිතුමා, සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳාම මැතිතුමා ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, A1 ඔහුගේ උස්මක් අත්සන් කළ තිබෙනවා. 2 මැයි මාස 23 වෙනිදා 2012 වර්ෂයේ. A3 අධ්‍යක්ෂක මණ්ඩලය රාමසාමි මුතුසාමි මණිවණන්, ෂණ්මුගනාදන් සුදර්ශන්, ඕමා ශිරාජ් එම් කන්දීල් වන මහතුරු. A4 ආයුන දැනට මිලියන 111,677,000 රුපියල්. 5 ඒ අධ්‍යක්ෂකවරුන්ගේ හරි ආයෝජකයන්ගේ වරපුරුද්ද ආයෝජන මණ්ඩලයට අනාවරණය කළා නෑ. ඒ ගිවිසුම අත්සන් කළා. අතිරික ගිවිසුමුත් ඒ 5 ඒ ගිවිසුම් සභාවගත කරන්න පුළුවන්. මූලික ගිවිසුම මැයි 23, 2012යි. අතිරේක ගිවිසුම් තුනකුත් තියෙනවා. ඒ තුන ඒ 4ම අපි සභාගත කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මම ඇහුවේ මේ සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන ගිවිසුම ගැන. දැන් ඔබතුමා කියනවා මේ සමාගම ආයෝජනය කරේ රුපියල් මිලියන 111යි කියලා. හැබැයි මීට අවුරුදු 4කට කලින් 2012 නොවැම්බර් 27 වෙනිදා ලංකාවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා සුප්‍රීම් සැට් 1 කියලා. ඒ ආයෝජනය පිළිබඳ සඳහන් වෙන්න රුපියල් බිලියන 27ක් කියලා තමයි ඒකට සඳහන් වුණේ. ඒතකොට මම ඇහුවේ මෙන්න මේ සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන පළපුරුද්ද මොකද්ද?
ඔබතුමා කියන එක ඇත්ත. ඒගොල්ලන් ආයෝජනය කරනකොට අපිට දන්වලා තිබ්බ, ආයෝජන මණ්ඩලයට දන්වලා තිබ්බ. ඒ කාලේ අපි නෙමෙයි හිටියේ පිට පෙර ආණ්ඩුවේ. බිලියන 1.1 රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කරනවා කියන එක. ඒක කරලා නැහැ. ඒ පළපුරුද්ද ගැනත් ඒගොල්ලන් කිසිම අනාවරණයක් කරලා නැහැ අපිට.
මොකද මම දන්න හැටියට ඔය සුප්‍රීම් සැට් එකට තිබුණේ උන් කාගෝ කම්පැනි එකක්. බඩු එහා මෙයා ගෙන යාම තමයි උන්ගේ තිබුණු වෘත්තීය පළපුරුද්ද සහ උන්ගේ සේවාව. දැන් එහෙම මේ මුහුදේ හරි පාරේ හරි බඩු ඇදපු කොම්පැනියක් අභ්‍යවකාශයට යානාවක් යවන්න පළපුරුද්ද මොකද්ද කියන එකයි මම ඇහුවේ.
ප්‍රශ්නේ මට තේරෙනවා. මම නම් ඒක ගැන දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ අහන තිබ්බේ ගිය ආණ්ඩුවේ ඉන්නකොට.
දැන් මේ චන්ද්‍රිකාව ගැන කතා කරනකොට ඒ කාලේ මේ ලංකාදීප පත්තරේ 2012 නොවැම්බර් 18 මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම මම මේකේ සැඟවුණ චරිතය බවට පත් වුණා. මම අර සමාගමට කතා කරලා මෙහෙම කරන්න මෙහෙම කරන්න මේ විදිහට තීරණය ගන්න මෙතන ප්ලෑන් කරන්න මෙහෙම උපකරණ හයි කරන්න කියලා කිව්වා. ලෝන්ච් එකට සතියක් දෙකක් විතර තියලා මම ඉදිරිපත් වෙන්නම් කියලා මම කිව්වා. එහෙම කියලා මම මේ ව්‍යාපෘති යට හිටියේ. මේ යට හිටපු කෙනා තමයි රෝහිත රාජපක්ෂ. එතකොට ඔව් මෙතරම් ඕන් පොරොන්දු වෙච්ච ආකාරي මුදලක් ආයෝජනය කළත් නැත්තම් මේ සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වෘත්තීය පළපුරුද්දක් නැත්තම් දැන් මේ ගුවන්ගත කරපු චන්ද්‍රිකාවට මොකද වෙලා තියෙන්නේ කියලා තමුන්නාන්සර කියන්න පුළුවන්ද?
මට කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මං හිතන්නේ මේව චන්ද්‍රිකාවක් මේ යවලා තියෙනවා කියලා මං හිතන්නේ සැටලයිට් එකක් යවලා තියෙනවා කියලා. ඔව්. ආ ගියේනේ මේක ආන්න තිබ්බේ මේ මෙතුමාලා ඉන්න කාලේ එහාන්ඩුවෙක් දැන්
ගිවිසුමක් තිබෙනවා. ඔබතුමාට පුළුවන් බීවයි අනුමත තියෙන සමාගමක් නිසා ඔය මණිවන්නන් මාත්‍යා කැඳවල මේ චන්ද්‍රිකාව තියෙන්නේ කොහෙද කියලා අහගන්න නැත්නම් වෙන චන්ද්‍රිකාවක් යවල හරි ඔක හොයාගන්න.
ඉතින් චන්ද්‍රිකාවක් නැහැ.
හරි හොඳයි. හරි ඔකේ. ගරු චන්දිම ගමගේ මැතිතුමා විදිරි බල පුනර්ජීවන බලශක්ති අමාත්‍යමාගේ ඇසීමට
මම ප්‍රශ්න අසදිපෝ
විදිරි බල පුනර්ජීවන
ගරු කතානායකතුමනි මෙම ප්‍රශ්නය පිළිබඳ උත්තරයක් ලැබලා දෙලා තිබුණත් ඉතාම බරපතල ප්‍රශ්නයක් අපරාධ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ වගේම තාමත් සම්පූර්ණ උත්තරයක් අපිට ලැබුණ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නෙට සති දෙකක් අපිට කාලය දෙන්න සම්පූර්ණ පිළිතුරක් ලැබලා දෙන්න ඉතාම වටින ප්‍රශ්නයක්. අපි අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. සුමාන දෙකක් ලැබලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා
සිටිමු. හොඳයි. ගරු මහාචාර්ය ආශු මාර්සිංහ මැතිතුමා විදුලි බල පුනර්ජනනය මැතිතුමාගේ ඇසීමට නෑ එතුමා ඇවිල්ලා නෑ. ගරු උදේ ප්‍රභාත් ගම්පිල මැතිතුමා ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට
මම ආනව ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ප්‍රභාත් ගම්මන්පිල මහත්මයාගේ ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9 ඔවුන්ගේ නාම ලේඛනයේ 5 දක්වා ඇත. පොදුවන් නම් ටික ඕනද?
අවශ්‍ය නැහැ.
නිලධාරීන් සංඛ්‍යාව 20 ඒ ඇමුණුම් එකෙහි සඳහන් වෙලා තිබෙනවා. 3 ඇමුණුම් එකෙහි දක්වා ඇත. 4 මිලියන 1,31,43,580.96 අදාළ නොවේ.
ඇමතුමා ඔබතුමා ඇමුණුම 3 පස්සේ උත්තරේ ඉදිරි කිව්වේ ඇමුණුම 1 දක්වා ඇත කියලා. තරහ නැතුව අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
ඇමුණුම 1ද?
ඔව්.
ඇමුණුම 1.
ඒ කියන්නේ නිලධාරියාගේ නමසා උල්ලට සහභාගී වීමට හේතුව.
රයිට්. මේකේ ආචාර්ය DMRB දිසානායක මහතා ලේකම් ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සමන් ප්‍රියන්ත බණ්ඩාර අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රීඩා සමරන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ප්‍රසන්න අධිකාරී ප්‍රවෘත්ති නිලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය රාජකාරී කටයුතු සඳහා හේමසිරි ප්‍රාන්දු සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මැක්සෙල් ද සිල්වා ලේකම් ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම GL සජිත් ජයලාල් මහතා මල්ල ක්‍රීඩා පුහුණුකරු පුහුණුකරුවෙක් ලෙස AB ප්‍රදීප් නිශාන්ත අප්පාමි මල්ල ක්‍රීඩා පුහුණුකරු පුහුණුකරුවෙක් ලෙස PWM වික්‍රමසිංහ මහතා මල්ල ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස පීට් හිග්මන් මහතා බැඩ්මින්ටන් පුහුණුකරුවෙක් ලෙස RM අමල් රත්නායක මහතා ජූඩෝ පුහුණුකරුවෙක් ලෙස කුෂ්මාලි රාමනායක මිය වෙඩි තැබීම පුහුණුකරුවෙක් ලෙස බුද්ධි මනෝජ් චමින්ද අබේසිංහ මහතා පිහිනුම් පුහුණුකරුවෙක් ලෙස RB වික්‍රමසිංහ බරිසිලීමේ පුහුණුකරුවෙක් ලෙස නෙවිල් වික්ටර් ඇන්තනි මහතා මාධ්‍ය වීරකේසරි මාධ්‍ය ආවරණය සඳහා ප්‍රින්ස් ගුණසේකර මහතා මාධ්‍ය දිනමින මාධ්‍ය ආවරණය සඳහා හරිත පෙරේරා මහතා මාධ්‍ය වෙබ් මාධ්‍ය ආවරණය සඳහා ආමන්ත විජේසූරිය නිෂ්පාදක රූපවාහිනී සංස්ථාව GD අජිත් මාධ්‍ය කැමරා ශිල්පී මේ අය තමයි
මගේ පළවෙනි අතුරු ප්‍රශ්න කරු ඇමතුමනි මෙම කණ්ඩායම තෝරාගත්තේ කවුද ඒකටම අපොත් දෙවෙනි ප්‍රශ්නේත් එකට උත්තර දෙන්න ලේසි තෝරා ගැනීමේ පදනම කුමක්ද
මේ කණ්ඩායම තෝරා ගැනීමද ඔබතුමා දන්නවා පුහුණුකරුවන් ක්‍රීඩකයන් තෝරා ගැනීම පරිසාධන මට්ටම් එක්ක සහ වයිල් කාඩ් එක අනුව පුහුණුකරුවන් අපි කවදක්වත් ඉතිහාසයේ අපිට බැරි වුණා සමහරලාට පුහුණුකරුව ඒ ක්‍රීඩකයාගේ පුහුණුකරුව යවන්න අපි මෙවර තීන්දුව කරා අත වශයෙන් පුහුණුකරු යා යුතුයි කියලා ඊට අමතරව ගිය නිලධාරීන් අමාත්‍යංශ නිලධාරීන් විදියට ලේකම්තුමත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් සාමාන්‍යයෙන් හැම ඔලිම්පික් ක්‍රීඩාවලියකටම ගිහිල්ලා තිබෙනවා ඒ අනුව ඊට අමතරව අනිකුත් අය මාධ්‍යවේදීන් විදියට ගිය අය 6 දෙනෙක් ඉන්නෝ ඊට අමතරව ඔලිම්පික් කමිටුවේ සභාපති සහ ලේකම්වරයාට අපි අපේ අමාත්‍යංශ පැත්තෙන් මුදල් ලබා දුන්නා ඊට අමතරව ඔලිම්පික් කමිටුව පැත්තෙන් තව පිරිසක් ගිහිල්ලා තිනවා ඒ අය සම්බන්ධව උතුමාට ඕනනම් මම කියන්න මොකද ඒ අයට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලබා දෙන්නේ ඔලිම්පික් කමිටුව.
දැන් බොම් පින් ඇමතුමනි.
ගරු වාසුදේව නානායකාර මැතිතුමා ගරු යුද්ධික පතින මැතිතුමා වරාය හා නායක කටයුතු අමාත්‍යමගේ ඇසීමට
මම අහනවා.
ගරු කතානායකතුමනි යුද්ධික පතින මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ආ එක ලබා දුන්න රටවල් චීනය සහ ශ්‍රී ලංකාව අධිකර වශයෙන් ලබා දීලා තියෙනවා ඒක ඇමුණුම ටිකක් දිගින්ද ඒක ඒ වගේ මාධ්‍ය එක ගැනුකරුගේ ණය ව්‍යාපෘති එක සඳහා 306 මිලියන 726,735.75 රාජ්‍ය අනුග්‍රහය මත ණය අධිකර එක යුවාන් මිලියන 960යි වාර්ණීය ගණුම්කරණයේ ණය අධිකර දෙක සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 600යි ගණුම්කරුගේ ණය මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සංවර්ධන ව්‍යාපෘති අධිකර දෙක ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 51යි රාජ්‍ය අනුග්‍රහය ණය අධිකර දෙක යුවාන් මිලියන 1000යි ගැනුම්කරුගේ ණය නැවුතෙල් සැපයීමේ ව්‍යාපෘතිය සඳහා 65 මිලියන ඩොලර් ඇමරිකානු ඩොලර් 65 මිලියන 94,507.90යි අතිරේක වැඩ සඳහා ලබාගත් කාල ණය නැවුතෙල් සැපයීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20 මිලියන 879,037යි ඒ වගේම ඒ ලාභෙත් ඒක දැනුවත් කරලා තියෙනවා විශේෂයෙන්ම මම අවසාන ලැබූ ලාභය හෝ පාඩුව කියන්නම් අපි 2009 ඉඳලා පාඩු ලැබලා තියෙන්නේ රුපියල් මිලියන 88.52යි 2010 රුපියල් මිලියන 106.95යි 2011 රුපියල් මිලියන 90.17යි 2012 රුපියල් මිලියන 718.09යි 2013 රුපියල් මිලියන 12,365.63යි 2014 රුපියල් මිලියන 5,034.28යි 2015 රුපියල් මිලියන 18,782.65යි ඈ පැනනු නගී
ගරු කතානායකතුමනි ගරු විෂය භාර ඇමතිතුමාගේ පිළිතුරු අනුව 2009 මිලියන රුපියල් මිලියන 88.52කින් පටන් අරන් ඊට පස්සේ රුපියල් මිලියන 106.95යි ඊළඟට මිලියන 90.17යි මිලියන 718යි 2013 මිලියන 12,000 ඉක්මවලා මිලියන 14 ආයි ඒ වගේම 2015 මිලියන 18,000 ඉක්මවලා තියෙනවා මේක මේ සමාන්තර ශ්‍රේණි නෙවෙයි ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට දැන් පාඩු ලබන තත්ත්වයක් තමයි පේන්නේ ඒ අතරේ මේ ගරු සභාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සඳහන් කරන්නට යෙදුනා තාත්තා හදපු වරායේට ලන්සුවක් ලැබිලාය කියලා. එතකොට ඇත්තටම මේක මේ 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 එහෙම සුරවි දෙනක්ද? ඔබතුමාට පේන විදිහට මේ මිලියන 18,000ක් පාඩු ලබන තත්ත්වය තුල.
මමත් අහගෙන හිටියා මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අත්තගේ ලන්සුව ගැන කතා කරා. හැබැයි ලන්සුව ලබලා දීලා තියෙන්නේ ඩොලර් බිලියන 1.5ක ණයයි ගෙවීම එක. කියන්නේ අපි ණය අරගෙන මේක හදලා ඒගොල්ලෝ නැවත වරක් අපේ අගමැතිතුමයි මලික් සම්රේක්‍රමතුමයි චීන ගිය වෙලේ චීන රජයත් සමග සාකච්ඡා කරලා ජොයින් වෙන්චර් එකට යන රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් හැටියට ගෙනියන්න මොකද නැත්තම් අපිට මේ ණය ගෙවන්න අවුරුදු 50කට 100කටවත් කරගන්න බැරි හින්දා දැනට අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම එක සමාගමකින් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 750 ගානක්. ඉතින් ඒ සමාගම කියනවා මේක වටිනාකම තියෙන්නේ ඩොලර් මිලියන 150යි කියලා. හැබැයි අපි ඩොලර් මිලියන ඩොලර් බිලියන 1.5ක ණය කරන් තියෙනවා. ඉතින් මම දන්නේ අනිත් සල්ලි කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ කතා කරාට අද වෙනකොට අපි බොහොම අමාරුවෙන් සාකච්ඡා මාර්ගයේ යනවා ගරු කතානායකතුමනි. ඒ චීන සමාගම කරලා තියෙන ඉල්ලීම් අඩු කරගෙන අපේ රජයට වැඩිපුර ලාභයක් ලබා ගන්න ක්‍රමවේදයක් හදාගෙන ඉතින් මම හිතන්නේ අපිට ඉදිරි සති දෙක තුන අතරත මේකේ ඉවරයක් දකින්න පුළුවන් වෙයි.
කතානායකතුමනි, මේ එදා රජ කාලේ දුටුගැමුණු එළාර යුගයේ තිබුණේ දුටුගැමුණු එළාර ද්වන්ද සටන්. දැන් මේ අන්තර්ජාලේ නැත්නම් Facebook සමාජ ජාල වෙබ් අඩවියෙත් යනවා ද්වන්ද සටනක්. අර බයිටොයි සටන, බයෝ සහ ටොයි අතර සටන. මේකෙදි නිතරම වර්තමාන යහපාලන ආණ්ඩුවට එල්ල කරන චෝදනාව තමයි මේ ඡායාරූප ටිකක් දාලා දැවැන්ත මෝටර් රථ සහ තවත් වාහන ගොඩක් පාක් කරලා තියෙනවා නැත්නම් නවත්තලා තියෙනවා වරාය තුල. මෙච්චර වාහන ගොඩක් ගෙන්නනවා, මේක තමයි ඔපරේට් වෙන වරාය. ඒක තුල මේක පාඩු ලබන්නේ නැහැ, ලාභ ලබනවායි කියන එක තමයි මේ බයිටොයි සටනේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකට මේ මෙතනින් මේ ප්‍රතිඅපනයන කරන සහ ගෙන්නන මේ අන්තර්ජාලයක තුන ඡායාරූප තුල ඔය පෙන්නන මහා ලාභයක් ලැබෙනවද?
ඇත්තටම මං හිතන්නේ වරායෙන් ලාභ ලබන්න අද වෙනකොට ලාභ ලබන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු 50කින්වත් ලාභ ලබන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපි මේ පෞද්ගලික සහ රජයේ ව්‍යාපාරයක් හැටියට, ඒකබද්ධ ව්‍යාපාරයක් හැටියට මේ ගැන සාකච්ඡා කරලා ඉදිරි සති අන්තයේදී තීරණයක් ගන්නෙ. ඒ වගේම තමයි පහුගිය කාලේ මේ වෙයි ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් රුපියල් මිලියන 150 පළවෙනි අදියර සඳහා වියදම් කරලා තියෙනවා. දෙවන අදියර අපි පටන් ගන්නකොට රුපියල් 5000යි ගියේ. ඉතින් ඒක ඒ වගේ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ පහුගිය කාලේ ගත්ත ණයයි අරගෙන තියෙන පොලි අනුපාතය බලපුවාම කොහොම කරගත්තද කියලා දන්නේ නැහැ. ඉතින් අද වෙනකොට ඒ පව කරගහන්න සිද්ධ වෙලා තියෙන අපිට. ඉතින් අපි කොළඹ වරායෙන් ලබන ලාභය උගාක් දුරට අපිට යවන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ණය සහ පොලිය ගෙවන්න හම්බන්තොට. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතාමත් ඉක්මනින් මේ සමාගම් සමග සාකච්ඡා කළ මේ තීරණය කරන් රටට බර අඩු කරගන්න.
ගරු කතානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය මම ගරු එමතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් දිගින් දිගටම මේ ප්‍රතිපාර්ශව ඉල්ල කරන චෝදනාව මේ වරාය සම්පූර්ණයෙන් විකුණලා දාන්න හදනවා. නිකන් අර මේ කඩේට ගිහිල්ලා අපි සීනි කිලෝ එකක් ඉල්ලුවම කඩේ මුදලාලි අපිට සීනි කිලෝ එක දීලා සල්ලි ගන්නවා වගේ. මේ ගැන ඉතා පැහැදිලි වගකිය යුතු පිළිතුරක් ඔබතුමාට දෙන්න පුළුවන් විශේෂ භාර අමාත්‍යවරයා විදියට. ඒ ගැන රජයේ පාර්ශ්වයේ මතය පළ කරලා තියෙනවා. හැබැයි විශේෂ භාර අමාත්‍යවරයා විදියට මොකද්ද ඔබතුමා දෙන පිළිතුර?
නෑ, අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියපු විදිහට ලන්සුවක් දාලා විකුණන්නව තමයි තියෙන්න තිබුණේ. සමහරවිට ඒක සලසුමක් වෙන්න ඇති පහුගිය කාලේ. නමුත් අද වෙනකොට අපි කතා කරගෙන යන්නේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් එක්කහු වෙලා මේක ජොයින් වෙන්චර් එකක් හැටියට ඉදිරියට ගෙනියන්න. එහෙම නැත්නම් මේ බර රටට මේ කරගහන්න බෑ. එච්චර බරක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිදහස් කරගන්න තමයි අපි මේ දැනට දඟලන්නේ.
හොඳයි, බොහොම තුටි. ගරු විමල් රත්නායක මහත්තුමා, ගරු අග්‍රාමාත්‍යතුමා,
කිව්වා වරාය ගැන. වරායයි ගුවන්තොට පොලේ ණය බේරගන්න බලමු. ඒත් මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකුයි සම්මන්ත්‍රණ ශාලාවක් තියෙන ඔබ මේ රටේ ජනතාවට ඒකට ගෙවන්නේ.
ගරු විමල් රත්නායක මහත්තුමා, අග්‍රාමාත්‍යතුමා,
මම අහනවා ගරු කතානායක
කටුජා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනේ, පිළිතුර අයන්න බදුල්ල දිස්ත්‍රික්කය තුල ලියාපදිංචිව තිබූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 70,703යි, 2014 68,109යි, 2015 64,327යි. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කය තුල අලුතින් ලියාපදිංචි වූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 10,383යි, 2014 7,001යි, 2015 8,235යි. ආයන්න මේ අයුරින් වර්ගීකරණය නොලැබේ, ඇයන්න අදාළ නොවේ.
දෙවැනි වටය 13. ගරු සුනිල් හඳුන්නේ නැති මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා ඉදම් අමැතිතුමා ගැසීමට.
නායකතුමනි එක මැනිම් නියෝග යොමු කර පසුව එය අවලංගු කර ඇත. දෙක මෙම ප්‍රශ්නය සඳහන් ආයතන සඳහා බදු ඔප්පු හෝ දීමනා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කර නොමැත. කඩිනම් ත්‍රිතියම් අංක 28.01 කැබිලි අංක 898 හෙක්ටයාර් 0.436 වූ ඉඩම් ප්‍රමාණය සඳහා අංක 4.1154.74 දරන නිදහස් දීමනා පත්‍රය පැටිගිරිගේ දයාරත්න මහතා වෙත පැටිගිරිගේ දයාරත්න මහතා වෙත ලබා දී ඇති බැවින් වර්තමානයේ මෙම ඉඩම් කොටස රජයේ අයිතියෙන් බැහැර කර ඇති ඉඩම් කොටසකි. පී දයාරත්න මහත්තයට දී
හරි
එපමණයි.
හරි අතුරු ප්‍රශ්න තියෙනවද ගරු මන්ත්‍රී?
ගරු කථානායකතුමනි, ඊයේ සේනානායක ගුණානුස්මරණ කමිටුව ඔබතුමත් නියෝජනය කරනවා. ඒ නිසා මේ අම්පාරේ මේ ඉන්ද්‍රසාරපුර ග්‍රාමලධාරී වසම හෝ යවට ප්‍රදේශවල ඩීඑස් සේනානායක පළවෙනි මේ රටේ අග්‍රාමාත්‍යතුමා නැත්තම් ජාතියේ පියාට ආදරය කරන ජනතාව ඉල්ලීමක් කරනවා. ඒ ප්‍රදේශයෙන් නැවතත් මේ ගුණානුස්මරණ කමිටුව සඳහා සුදුසු ප්‍රදේශයක් ලබා දෙන්නටය මක් නිසාද ඒ ඩීඑස්එන්නායක අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් ඒ අයට අවශ්‍ය එතන සමරුපලකයක් සහ තවත් ආයතනයක් ගොඩනගන්න. ඉතින් ඒ නිසා ජෝන් අමරතුංග ඉඩම් අමාත්‍යතුමාට පුළුවන්කමක් තියෙනවද මේ ගැන හොයලබලා ගුණානුස්මරණ කමිටුව මං හිතන්නේ සභාපතිතුමා විදිහට කථානායකතුමා තියෙන්නේ ප්‍රධාන කමිටුවේ ඒ අය අම්පාරේ උදවිය බලාපොරොත්තු වෙනවා. ඒ ලිපිය ගෙනත් දුන්නොත් ඒ අයට යම්කිසි ඉඩම් ප්‍රමාණයක් වෙන් කළා මේ ජාතියේ පියා වෙනුවෙන් යම්කිසි ස්ථානයක් වෙන් කළේ එයගේ ස්ථානය ගොඩනගා ගන්නට අවස්ථාවක් දෙන්නේ.
ඊ උද්දීක පත්‍රයේ මන්ත්‍රීතුමා ඩීඑස් සේනානායක මහත්මයා ගැන කියපු දේ සියල්ලම සත්‍යයි. නමුත් ඔය පිළිබඳව උසාවියට කියලා උසාවියේ නියෝගිකුත් ලබා දීලා තියෙනවා රැයරත්නට මේ ඉදම දෙන්න කියලා. දැන් ඔබතුමා කියන දේ හරියාකාරව කරන්න දිස්ත්‍රික් කමිටුවට කියලා මේ පිළිබඳව කරුණු සඳහන් කළා. පුළුවන් නම් තව තැනක් හොයාගෙන මේක ආරම්භ කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊදාරත්න කියන්නේ අපේ ඒ කාලේ හිටපු අම්පාර දිස්ත්‍රික් නායකයා.
මම යෝජනා කරන්නේ දැන් මේ දයාගමගේ මෙතුමා තියෙනවා. ඒ නිසා මේක වෙන ස්ථානයක් හරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් විතර නෙවෙයි ඉඩම් අමාත්‍යංශය මගින් උත් බලලා ස්ථානයක් ලබා දෙන්න මේ ගුණානුස්මරණ කමිටුවේ
දයාගමගේ මෙතුමාට පුළුවන් මේක සම්බන්ධයෙන් සහයක් දෙන්න.
මම ඒ ගැන වැඩ කටයුතු කරන්න බුද්ධික මන්ත්‍රීතුමා.
හොඳයි බොහොම ස්තුතියි. ඔව්. හරි. ඊළඟට ගරු බිමල් රත්නායක මෙතුමා කම්කරුවා වෘත්තීය සමිති සමත්
අහනාගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි පිළිතුර අයන්න 1 2013 වර්ෂයේ 72929 2014 70691 2015 71150 අලුතින් ගියාපදිංචි වුණ ගිනුම් සංඛ්‍යාව 2013 14631 2014 16025 2015 14418
දෙවෙනි වටේ අංක 3 ගරු ශාන්ති ස්කන්ධරාජා මැතිණිය ප්‍රශ්නේ අහනවා නම් අධ්‍යාපන මැතිතුමාගේ ටේබල් කරන්න. ලීඩර් දාවුස්
සලයි ටේබල් ඉට් ඕ සලයි
will you table the
yes I can
yeah okay හතර ගරු විවරණ නිසානාගේ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ගැසීමට ප්‍රශ්න අහනවද? සභාගත කරන්න. අංක 5 ගරු සුනිල් හඳුනැති මැතිතුමා නීතිය සාමයේ දක්ෂින
මම අහන
සභාගත කරන්න. අංක 8 මහාචාර්ය අසුමාර්සිංහ මැතිතුමා විදුලි බල පුනර්ජනී බලය බලශක්තිය මැතිතුමා ගැසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
හොඳයි. අංක 10 ගරු වාසුදේව නානායකන මැතිතුමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන ඇමැතිතුමාගේ ඇසීමට.
කථානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා.
13 ගරු සොනිල් හඳුන්නෙත් ඇමැතිතුමා අධිකරණ අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා.
Table it, honorable minister.
I table it.
Yeah. Okay. අමාත්‍යංශ නිවේදන ගරු දිනේෂ් ගුණරත්න ඇමැතිතුමා.
ගරු කථානායකතුමනි 23-2 යටතේ මා මාසයකට කලින් ප්‍රශ්නයක් ඇහුවා ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙලා තිබෙනවද පලස්තීනය පිළිබඳ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දෙන් නොදීනු කාරණාව පැහැදිලි කරන්න. එම අවස්ථාවේදී සතියක් අල්ලිල්ලුවා. ඊට පස්සේ ඔබතුමා මුලාසින ඉන්නකොට යලිත්ම ඇහුවා තවත් සතියක් අල්ලිල්ලුවා. නමුත් විදේශ ඇමතිතුමත් විදේශ උපඇමතිතුමත් දෙදෙනාම සභාගරභයට එනවා යනවා. මම මේ අයගෙන් පිළිතුර ලැබෙන්නේ නෑ. ඉතින් මුස්ලිම් නායකයන් ගණනාවක් මේ ආණ්ඩුව ප්‍රධාන ඇමතිවරු හැටියටත් ඉන්දෙද්දි මේ වගේ දෙයක් අපේ රටට වෙච්ච වෙලාවෙදි ඒ අයටවත් කතා කරන්න නැතිකොට අහන්න වෙලා තියෙන ජනතාව වෙනුවෙන් අපි
ගරු සභාගාරය
දෙනවද කියලා එක විතරක් මම අහනවා.
Yeah, let him.
I will inform the honorable minister about this.
Yeah, make sure that the reply is given.
I have informed them.
Yeah, I think it's important that we give it. Yeah. අමාත්‍යංශ නිවේදන ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා.
කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව වෙලාදීම. අනුර දිසානායක මන්තුමා අහපු ප්‍රශ්නෙට උත්තර දීම සම්බන්ධයෙන් පළවෙනි එක දැනටමත් තීරුබදු රහිත වාහන අනයන හිමිකම් ඇති මන්තුරුන් 54 දෙනෙක්ට කල්බදු හෝ මාසික කුලී පදනම යටතේ වාහන ලබා දීමට රජය විසින් තීරණයක් ගනු ලැබ තිබේද? එසේ නම් ඒ කවරේද? නැත. දෙක, මේ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වී තිබේද? එසේනම් ප්‍රසම්පාදන දැන්වීම පළ කර ඇත්තේ කවදද? කුමන පුවත්පත්වලද? ඔව්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා රජයට වාහන කුලී පදනම මත සපයා ගැනීම කටයුතු කර ඇත. ඒ අනුව මෙහෙයුම් කල්බදු ක්‍රමී යටතේ වාහන ලබා ගැනීම වෙනුවෙන් ගරු පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් 2016 ජූනි 14 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ සංදේශය ඉදිරිපත් කර ඇත. දිනමින 2016 ජූනි 18, දිනකරන් 2016 ජූනි 18, ඩේලි නිවුස් 2016 ජූනි 17. 3. මන්ත්‍රීවරුන් කාල සීමාව ඉක්ම වූ නම් ඉදිරියට මාස 60ක කාලයක් වෙනුවෙන් වාහන කුලිය ලබා ගැනීමට අපේක්ෂා කරනු ලැබේද? කල්බදු ක්‍රමය යටතේ මෙහෙයුම් කල්බදු ක්‍රමයේ යටතේ වසර 5ක මාස 60ක කාලයකට බල පැවැත්වෙන පරිදි වාහන කුලියට ගැනීමට අමාත්‍ය මණ්ඩලය 2016 නොවැම්බර් 1 දින අනුමැතිය ලබා දී ඇත. 4. දැනට රුපියල් 102 බැගින් ප්‍රවාහන දීමනා ලබන මන්ත්‍රීවරුන් විසින් වාහන ලබා දෙන ලෙසට ඉල්ලීම් කරනු ලැබ තිබේද? මෙහෙයුම් කල්බදු ක්‍රමයේ යටතේ වාහන ප්‍රසම්පාදන කිරීම කල්ගත වන බැවින් එතෙක් අදාළ ගරු මන්ත්‍රීවරුන්ට මාසයකට 102 බැගින් ප්‍රවාහන දීමනා ගෙවීමට ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත අමාත්‍ය මණ්ඩලය විසින් 2016 ජූනි 21 වෙනි දින අනුමත කර ඇත. ඒ අනුව රුපියල් 102 දීමනාවක් රාජ්‍යයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ගෙවනු ඇත. 6. දළ වශයෙන් කිලෝමීටර් 1කට රුපියල් 250 වන පරිදි 107ක මාස කුලී පදනමින් වාහන ලබාගෙන සාධාරණ වූ වේද? මම දන්නේ මොන මතයකින්ද මේ ප්‍රශ්නය අහන්නේ කියලා. කිසිම පදනමක් නැහැ. රජයේ අවශ්‍යතාවයක් සඳහා ජීප් රථයක් මිලදී ගන්නේ නම් ඒ සඳහා ගෙවිය යුතු වටිනාකම මිලියන 33කි. එයින් බදු වශයෙන් රජයට අය කර ගන්නා මුදල මිලියන 25.5යි. ඉතින් මේ අවස්ථාවේදී මිලියන 33ක් වියදම් කරාට මිලියන 25.5ක් බදු වශයෙන් රජයට ලැබෙනවා. එහෙත් මාසික කුලී පදන මත මෙහෙයුම් කල්බදු ක්‍රමයේ යටතේ ජීප් රථයක් මාස 60ක කාලයක් සඳහා ලබා ගැනීමට ගෙවිය යුතු වියදම මිලියන 35.4කි. ඒ අනුව වසර 5ක කාලයක් අවසානයේදී අමතරව ගෙවිය යුතු වියදම වනුයේ මිලියන 2.4කි. මෙහෙයුම් කල්බදු ක්‍රමයේ යටතේ වාහනයක් මිලදී ගැනීමද වාහනේ රක්ෂණයේ ගාස්තු ආදායම් බලපත්‍ර ගාස්තු සහ සියලුම අලුත් වැඩිය කිරීමේ වියදම් සැපයුම් කරු දරන බැවින් එයට රජයට බරක් නොවේ. මෙම සියලුම වියදම් වසර 5ක් කාලයක් තුල සැපයුම් කරු දැරිය යුතු අතර ඔහුට එම වියදම ආවරණය කර ගැනීමට හැකිවන්නේ මිලියන් 2.4 ඇතුළත්ය. එක වාහනයක් රුපියල් මිලියන් 33ක් වැය කරන ලද ගත්තොත් නම් වසර 5ක අවසනයේදී ගෙවිය යුතු අවස්ථා පිරිවැය opportunity cost එක මිලියන් 18.15යි. වාහනයක් දෙවැනි එක වාහනයක් මිලෙන් බදු අඩු කළ පසු වටිනාකම මිලියන් 9ක් නම් වසර 5ක් අවසානයේදී එහි අවස්ථා opportunity cost එක මිලියන් 4.9යි. කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නේ නම් වසර 5ක් අවසානයේ ගෙවිය යුතු මුදල රුපියල් 35.4කි. ඒ අනුව මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම රජයට වාසි සහගත වේ. මෙයට අමතරව පහත සඳහන් ප්‍රතිලාභද මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීමෙන් රජයට ලැබෙනු ඇත. 1. මෙම වාහන එක්වර මුදල් ගෙවීම මිලදී ගන්නු ලබන්නේ නම් එක් වාහනයක් සඳහා රුපියල් මිලියන් 33.5ක් ගෙවිය යුතු වේ. එවැනි මුදලක් වැය කිරීමට සිදුවීම තුළින් රජයේ මුදල් ප්‍රවාහයට ඍජු බලපෑමක් ඇති කරන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීමෙන් මෙවැනි අහිතකර තත්ත්වයක් ඇති නොවේ. 2. දූරිය අවසන් වන අවස්ථාවල මන්ත්‍රීවරුන් වාහන ආපසු බාර නොදීමේ ගැටලුව මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීමෙන් මගහැරි යනු ඇත. 3. මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබා දී ඇති වාහන අලුත් වැඩිය කරන අවස්ථාවදී සැපයුම්කරු විසින් ඒ හා සමාන වාහනයක් ලබා දිය යුතුය. එම නිසා රජයට අමතර වාහන සැපයීම් අවශ්‍යතාවය මතු නොවේ. මෙම ක්‍රමවේදය තුළින් 4. වාහන භාවිතා කිරීමේදී අමතර බිල්පත් ඉදිරිපත් කිරීම සිදු නොවන බැවින් එයද රජයට වාසිදායක තත්ත්වයක් ඇතිවේ. මේක අනවශ්‍ය ව්‍යාජ බිල්පත්‍ර අඩු ගාණ 125ක් 30ක් ඒ රථ වාහනේ වටිනාකමට ලැබිලා තියෙනවා කියන එක ඒ අපර තොරතුරු තිබෙනවා. 6. රුපියල් මොකද ඒ කියන්නේ දැන් අපි කියමු කාර්යයක් ගත්තා අවුරුදු දෙකකට පස්සේ නොඑක් ගරාජ් වල එනවා මේ වගේ වියදමක් දරලා තියෙනවා. අන්න ඒ වගේ නෑ සාමාන්‍ය රජයේ වාහනවල නෑ. මං කියන්න හදන්නේ ඇයි අපි මේ පදනට ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට 6. රුපියල් 243කට වැඩි රාජ්‍ය මූල්‍ය ගනුදෙනුවක් වන මෙහි සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැටලු සහගත බව අනාවරණය වන බැවින් අනාගත දූෂණ වංචා විමර්ශනයේදී මේ ක්‍රියාවලියට සම්බන්ධ වන රජයේ නිලධාරීන් වරදකරුවන් නොවන බවට ඇති සහතිකයද කුමක්ද? කල්බදු ක්‍රමයේ යටතේ වාහන ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2016 ජූනි 21 වෙනිදා ලබා දී ඇති අතර ඒ මත පදනම් වල මිල ගණන් කැඳවා අමාත්‍ය මණ්ඩලයේ පත්කල ප්‍රසම්පාදන කොමිටිය නිර්දේශයද සලකා බලා මා විසින් 2016 සෙප්තැම්බර් 25 වෙනි දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලයේ සංදේශය සඳහන් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ආර්ථික සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අනුකොමිටිය නිර්දේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ විසින් යොමු කරන ලදී. ඒ අනුව අමාත්‍යංශ මණ්ඩලයේ අනුකොමිටියේ 2016 ඔක්තෝබර් 26 වෙනි දින ඇති නිර්දේශය අනුව අමාත්‍ය මණ්ඩලයේ විසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන මිලට ගැනීම 2016 නොවැම්බර් 5 වෙනි දින අනුමත කර ඇත. මෙම ප්‍රසම්පාදන විධිමත් ලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත සිදු වී ඇති බැවින් යොමු ගත ප්‍රශ්නය පැන නොගනී බව සඳහන් කරමි. ඒ විතරක් නෙමෙයි මම කියන්න අවශ්‍යයි මේ අවස්ථාවේදී ගිය අවුරුද්දේ අපි මෙම වැඩපිළිවෙල රජයේ සම්පූර්ණ රජය තුළ ක්‍රියාත්මක කරා. ඒකෙන් අපට රජයක් වශයෙන් මිලියන් 9800ක් විතර ඉතුරු කරන්න පුළුවන් වුණා. මේ නිසා තමයි අපි මේක ප්‍රතිචාර කරේ සියලුම අමාත්‍යංශවලට. අප දැන් මෙහෙයුම් කල්බදු ක්‍රමයේ යටතේ රථ වාහන ගැනීමට තමයි අවසර දීලා තියෙන්නේ. අගමැති ජනාධිපති සහ අගමැති ඇර අනිත් සියලු දෙනාටම එම ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් මේක තුළින් අනුර මන්ත්‍රමණි ඔබතුමාලගේ ප්‍රකාශ නොමග යනවා. මේ ආණ්ඩුවට මන්ත්‍රු ලක්ෂ ගණනක මේවකක්. ඒකෙන් 185ක් එන්නේ බදු වශයෙන්. ඒ විතරක් නෙමෙයි මෙතන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂය අතර වෙනසකුත් තියෙනවනේ. ආණ්ඩු පක්ෂය කියන්නේ වැඩ කරන්න තියෙන මන්ත්‍රුන්ට. ඒ සම්බන්ධයෙන් නිකන් කාර් දීලා කටයුතු කරන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් තමයි අප මේ සම්බන්ධයෙන් වැඩ කරන්නේ. නැත්නම් මොකද විපක්ෂයේ ආණ්ඩු පක්ෂය අතර වෙනස මොකද්ද? ඒ නිසා මම ඉතාමත් වගකීමකින් කියනවා
ඔබතුමාලට මේ වගේ දේවල් දැන් සාමාන්‍ය මන්ත්‍රීට කාර්යයක් හම්බුනානේ ඔබතුමාලට ලැබුණානේ ඉතින් මේ මේක විපක්ෂයකට හරි ආණ්ඩු පක්ෂය සමයි දැන් ආණ්ඩු පක්ෂය ඉන්නවා නම් ඒකේ වැඩ ගන්නවක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් අපි ගිය ආණ්ඩුව වගේ ඔහේ දීලා ඕන එකක් කරලා බාර දෙන්නේ නැතුව තියෙන කටයුතු නෙමෙයි කරලා තියෙන්නේ අපිට ඕන කමක් තියෙනවා රජයේ ඊටමත් විධිමත් මේ වැඩ පිළිවෙලට ඒ සියලුම මන්ත්‍රීවරු රජයේ ඉන්නවා නම් කටයුතු කරන්න උදව් කරන්න ඔබතුමාට අවශ්‍ය නම් ඒ ඒ මේ පැත්තරේල ඒකත් ගන්න පුළුවන් ඕන නම්
ෆිනිෂ් ආනබල් ගරු ඇමෙතුමා ඉවරද යා ඔබතුමා අවසානද
කතානායකතුමනි ඒ වගේ දැන් මෙතන පත්තරෙන් උපුටා පෙන්ලා දීලා තිබ්බේ බිලියන් 273ක් කියලානේ මිලියන් 273කින් මිසියල් මිලියන් 273කින් බදු වශයෙන් අපි මිලියන් 228ක් එකතු කරලා තියෙනවා මෙන්න මේක තමයි වෙනස මේක පෞද්ගලික අංශයෙන්
හොඳයි හොඳයි
අපට අපට ආදායමක් ලැබෙනවා ඉතින් මේක
ඉස්සර
ගහනවා අප මේක අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න ඕනේ නිසා තමයි කතානායකතුමනි මම ඒ වෙලා ඊයේ ඉඳන් අදට වෙලාව ගත්තේ බොහොම ස්තුතියි
දැයි අනු කුමාර ජානමයි මේක විවාදයක් අවශ්‍ය නැහැ ඔබතුමා පැහැදිලි කිරීමක් කොන්නම්
කතානායකතුමනි මාගාව තිබෙනවා ජනාධිපතිතුමා විසින් මෙම කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ ඒ නිරීක්ෂණවල එතුමා කියනවා මෙම වාහනය 590,000කට තමයි කුලිය වැට්සා NBT එකතු වුණාම මාසික කුලිය 107 ඉක්මවනවා මෙම වාහනෙන් දුවන්න පුළුවන් මාසයකට කිලෝමීටර 3000යි 3000කට වඩා දුවනවා නම් අතිරික ගෙවීමක් කරන්න මා දන්නේ ගිවිසුම දැක්කනේ මේ ප්‍රකාශය අනුව ඒ අනුව තමයි මෙම වාහනේ කිලෝමීටරයකට රුපියල් 250ක් වැය වෙන්නේ 107 බෙදීම 3000 ගණන් හදලා බලන්න ආඩට කවුන්ටර්නි
ගරු ඇමෙතුමා
ඊළඟ මම කියන්න
ඊළඟ එක පිළිතුරු අදෙන්ද
අවසන් වශයෙන් කතානායකතුමනි එතකොට 107යි 107යි ගරු කතානායක 107 ගානේ මාස 60කට
ගරු සභානායකතුමා
45යි තව മന്ത്രി ദൂരെ
വളരെ ഏ මේක දැන් මගේ විවාදයක් නෑ ආයි ලලා වින්පු ආස ක්වෙස්චන් ඉවලා گیا۔ I got the point I will allow him to reply and then that's finished. Yeah. ගරු අනු කුමාර මැතිතුමා
ගරු කතානායකතුමනි
අපි මේක විවාදයක් කියන්නේ ඔබට ප්‍රශ්න අහලා ගරු අමාත්‍යතුමා පිළිතුරු දෙයි දැන් ඩිස්ක්ලෝස් යා
මේ සමස්ත 58 දෙනාගේ වාහන වෙනුවෙන් යක්පුඩි ගහන මහතුරු ඉන්නවනේ දේශප්‍රේමී ජාතිහිතවාදී
මහතුරු
මේ මහතුරු ගරු කතානායක කෝටි 2436ක් මේ වෙනුවෙන් කෝටි 243ක් වැය වෙනවා මෙතුමම කිව් පරිදි මේ අනුමත කරේ නොවැම්බර් මාසේ පළවෙනිදා නොවැම්බර් මාසේ පළවෙනිදා අනුමත කරා කෝටි 243ක් නොවැම්බර් මාසේ පළවෙනිදාම වැඩපත් දනුව ඔබතුමා අපේක්ෂා කරා කෝටි 180ක් මේ අවුරුද්දේ ඔබතුමා කිව් පරිදි. ඒතර කෝටි 180ක වැඩපත්ක් ගහනවා නොවැම්බර් මාසේ පළවෙනිදා ඔබතුමා මේ පාර්ලිමේන්තු මම ඇහුවට පස්සේ කිව්වා මේ අවුරුද්දේ වැඩපත් දෙන්න කොච්චර අපේක්ෂා කරනවද කියලා අහපුවාම
දැන් මේ අපි වාහන ගැනනේ කතා ගන්නේ ගරු මන්ත්‍රීවරයා වාහනය
අපේක්ෂා කරන්නේ කෝටි 180යි හන්සාඩ් එක බලන්න මේ අවුරුද්දේ ඔබතුමා කිව් උත්තරේ කෝටි 180යි හැබැයි එයි මන්ත්‍රීවරුන්ගේ වාහන ගෙන්වීම සඳහා කෝටි 243ක් අනුමත කරනවා නොවැම්බර් මාසේ පළවෙනිදා මේ කොහොම සාධාරණ වෙන්නේ
ඉවරද
මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවයට ඔක්කොටම බදු ගහලා මේ මන්ත්‍රීවරු ටිකක් නඩත්තු කරලා 58 දෙනෙක් පරපෝෂිත වුණේ පරපෝෂිත රැළක් නඩත්තු කරන්නේ මේ රටේ මහජනයේ ධනෙ
ගරු අමාත්‍යතුමා
අතානාගතුමනි
වාඩි වෙන්න ගරු මුදල් අමාත්‍යතුමා
මේවා අතානාගතුමනි මම වගකීමකින් කියන්නේ මෙවැනි ඒවා සජීවි විකාශනය කරන රංගපෑම් මේක ඇත්ත தත්ත්වය තමයි ඒ බිලියන් 273ක් වියදම් කරලා තියෙනවා නම් ඒ වියදම් කරලා තියෙන පෞද්ගලික අංශය ඒකෙන් රජයට මිලියන් 253ක් ලැබෙනවා මේක රජයේ සල්ලි නෙවෙයි මේක පෞද්ගලික ආයතන තමයි මේක ආනයනය කරන්නේ ඒක තුලින් අපට බදු මිලියන් 253ක් ලැබෙනවා වැට් ලැබෙනවා ඒකත් ලැබෙන්නේ ආණ්ඩුවට මිස පුද්ගලික අංශයට ඉතින් මේ වගේ නොමග යන ප්‍රකාශ කරන එක අපේ වැඩ කරන මන්ත්‍රීවරුන්ට මේ කාඩ් දෙන එක වැරදිද ඔබතුමාලා මන්ත්‍රීවරෙක් වශයෙන් පත් වෙනකොට ඒක කාර්ය ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැත්තම් ආණ්ඩු පක්ෂයේ විපක්ෂය අතර වෙනසක් තියෙනවා ඒ වෙනස තමයි ඒ වැඩ කරන මන්ත්‍රීවරෙක්ට ලබා දීම ඇමතිවරු වගේ එයාට ලැබෙන්නේ නැහැ ඉතින් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ වගේ කාර්යයක් අවශ්‍ය නම් මේ පැත්තට එන්න ඉතින් මං හිතන විදිහට මේ වැරදි ප්‍රකාශ කරලා මේ මාධ්‍ය තුලින් සජීවි විකාශනයත් තුලින් අහිංසක ජනතාවට විෂම පවන එක අපි මෙතන අප්පුඩි ගහනවා ඒ අය බෝට්ලා නියල්ලනවා මොකද මේ දෙක අතර වෙනස අපි සුභවාදීව රට ඉදිරියට ගෙනියනවා. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා කියන්න තොරතුරු ලැබීමේ අයිතිවාසිකම් යටතේ
ගරු අමිතුමා රයිට් බොහෝ හදයි.
ඒ කියපු විදිහට වැරදි 3000ට වැඩිය ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ලිමිට් එකක් නැතුව එයාට පාවිච්චි කරන්න පුළුවන්. පළිනිය වතාවට ඒගොල්ලන් දුන්නට අපි සාකච්ඡා කරලා කියවල තියෙනවා මෙහෙම තමයි දෙන්න අවශ්‍ය වන්නේ කියලා. ඉතින් පළිනිය අවස්ථාවේ තොරතුරු අයිතිය තුලින් ඒගොල්ලන්ට මේ ලිපි ලැබෙනවා. නමුත් සැබෑ තත්ත්වේ ජනතාවට පෙනෙනවා ඉදිරියට කටයුතු කරගෙන උඩ ඒ බදු ගෙවන්නේ සල්ලි ආරක්ෂා කරලා තිබෙනවා කියලා.
සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ මාතිකාරු මලික් සමරික්‍රම ඇතුම පොයින්ට් ඔෆ් ඕඩර් මොකක්ද? බණ්ඩාර මන්තුමා මොකද අන්න වට් සෙක්ෂන් ආයි වාස්කින් ද පොයින්ට් ඔෆ් ඕඩර්.
කාරු කතානාමතුනි මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුපක්ෂයේ විශාල වැඩ කොටසක් කරනවා දිස්ත්‍රික්
සභාව. That's not a point of order. Please sit down. That's not a point of order. Go ahead mantuma. Garu Malik Samarik Manda. Bandar Manda, why do you know? It's not a point of order. Garu Malik Samarik Manda. Order please, can you sit down with Mandara? බොයිඩන් හරි ඔබතුමා වාඩි වෙන්න අනුමත මන්තුමා බඩේ ගරුවා මලික් සමරේක මැතිතුමා
අනුබ ස්පීකර්
ඔබතුමා වාඩි වෙන්න ආයි ඕඩර් යූ බණ්ඩාර මන්තුමා ආයි ආර් නේම් මී ඉෆ් යූ ඩෝන්ට් සිට ඩවුන්
අනුබ ස්පීකර්
මලික් සමරේක මැතිතුමා
අනුබ ස්පීකර් ආයි ලයික් ටු රෙස්පොන්ඩ් ටු රිප්ලයි ටු ඔනරබල් ඩග්ලස් ඒවනන්ද ක්වෙස්චන්. There are provisions in the Right to Information Act where access to information can be denied, and overseas agreement is one such category. That is Section 5C, Roman 5. As disclosure of such information prematurely would be or is likely to be seriously prejudicial to Sri Lanka's relations with any state or in relation to international agreements or obligations under international law, where such information was given by or obtained in confidence. However, Honorable Speaker, I would like to inform you that with regard to these trade agreements, negotiated trade agreements, we have consulted all the stakeholders and obtained their views, and we continue to do so. So these agreements, even yesterday we had some discussions, we continue to engage all the stakeholders, and their concerns are being addressed. Where the financial, as far as the loss of employment opportunities are concerned, this has been widely debated, particularly with regard to the service sector under the ETCA agreement. Honorable Speaker, there are four modes for trade in services under the principles of service liberalization of GATS and WTO. And the movement of natural persons is under mode 4. We have, our government will not sign any agreement under mode 4, and we have categorically stated that we will not agree to sign any agreement under mode 4, so that there shouldn't be any fear of people coming to Sri Lanka. As far as he has asked, will there are unexpected losses to the country? I don't believe so. And there are also possibilities to terminate any agreement by giving about 6 months' notice. So these all will be included in the agreement. The opening of international markets through these agreements are not only for exports, but also for imports. Any trade agreement, whether it is multilateral or bilateral, will lead to open both imports and export markets and thereby increase investment potential in these related industries. Especially with the agreement with China, we are hoping to open 451 goods categories, and we believe that this includes garments, gems and jewelry, rubber and rubber products, and so on. And we believe that our exports can increase by about $500,000 to $1 billion per year over a short period of time. Under the Indian agreement, we are also hoping to remove the quotas for textiles and paper, thereby increasing the possibility of our exports. As far as the present non-tariff barriers are concerned, we made a lot of progress. We have been discussing with the Indian government, and steps are being taken to address these issues by accepting mutual recognition agreements where standards can be also discussed and agreed upon. And I believe we are making good progress in this regard. As I said before, clauses on investment facilitation are included in these agreements, and it is expected that FDI, foreign direct investment from relevant countries, will be substantially increased. Attracting FDI to strategically selected sectors will result in employment generation and technology transfers, and thereby inducing a positive impact on our economic growth. All these benefits I have explained before, and he has asked whether the prices of other goods and services, yes, both parties will implement tariff reduction or tariff elimination program. So therefore, the goods that are imported to Sri Lanka under these trade agreements will cost less, and our people can have cheaper goods. However, we will also take safeguards to protect our sensitive industries, such as agriculture products and fisheries and so on. Thank you.
Pradhana Katayutu Arambedi Yojana Parliamentary Sabanayakatuma.
I move item 1, sir.
Sabha Vekangada.
Aye.